මීළඟට ගරු ජයන්ත සමරවීර මන්තුමා.
ගරු මුලාසනරෝඩ මන්ත්‍රතුමනි.
ගරු මන්තුමා මුජිබ රහමන් මන්තුමා මුලාසනයට පවන්න.
මන්තුමා පටන් ගන්න.
ගරු මුලාසනරෝඩ මන්ත්‍රතුමනි, කාලාන්තරයක් මේ රට එක පැත්තකින් වෛද්‍ය අධ්‍යාපනය විකුණා දැමීම සඳහා, එහරහා මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය උදුරා ගැනීම සඳහා දරන ලද ප්‍රයත්නය, ඊට එරෙහිව මේ රටේ එක පැත්තකින් ශිෂ්‍ය ව්‍යාපාරයත්, අනිත් පැත්තෙන් මේ රටේ නිදහස් අධ්‍යාපනයේ උරුමය වෙනුවෙන් කැපවෙච්ච දේශපාලන පක්ෂ බහුජන සංවිධාන දියත් කළ අනවරත අරගලයක ප්‍රතිඵලයක් හැටියට තමයි අදත් නිදහස් අධ්‍යාපන අයිතිය අපට ඉතිරි වී තිබෙන්නේ කියලායි අපි විශ්වාස කරන්නේ. මේ නිදහස් අධ්‍යාපනය උදුරා ගැනීමේ නැත්තම් ජනයාට අහිමි කිරීමේ ව්‍යාපාරයේ ව්‍යාපෘතිය විවිධ වෙස් අරගෙන එක එක වෙලාවට විවිධ වෙස් අරගෙන වරින් වරට නැවත නැවතත් මතුවෙමින් ආපු ඉතිහාසයක් තමයි අපිට අත්විඳින වෙලා තියෙන ගලු මුරාසනාරුඩ මන්ත්‍රීතුමනි. මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ මුදලට විකිණීම එක යුගයක නතර වුණේ මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයේ දරුවන්ගේ මලකඳන් වලින්, මහා ලේ පූජාවන්ගෙන්, මහා ජීවිත පූජාවන්ගෙන් තමයි මේ රටේ හොර උපාධි කඩ, වෛද්‍ය උපාධි කඩ නතර කරන්න එදා පුළුවන් වුණේ ත්‍රිමා විතාරණ වැනි ශිෂ්‍ය නායකයන්ට ස්වකීය ජීවිතේ පූජා කරලා මේ භූමියට. එදා ත්‍රිමා විතාරණ සෝදරයා තමන්ගේ ජීවිතේ පූජා නොකරන්න, එදා ශිෂ්‍ය ව්‍යාපාර උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ඒ හොර වෛද්‍ය උපාධි කඩේ අරගෙන එනකොට ඒකට එරෙහි නොවන්න, අද මේ රටේ දුප්පත් අම්මා තාත්තගේ දරුවෙකුට යාපනය වෙන්න පුළුවන්, උතුර වෙන්න පුළුවන්, නැගෙනහිර වෙන්න පුළුවන්, බටහිර වෙන්න පුළුවන්, යාපනය වෙන්න පුළුවන්, හම්බන්තොට වෙන්න පුළුවන්, සංගමම් මඩකලපුවේ වෙන්න පුළුවන්, කොළඹ වෙන්න පුළුවන්, දුප්පත් අම්මා තාත්තගේ දරුවෙකුට මේ රටේ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ ගලු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. නමුත් අපි දන්නවා එදා ත්‍රිමාලගේ ජීවිත පූජාවෙන් රැකගත් වෛද්‍ය අධ්‍යාපනය නැවත වතාවක් විකුණා දැමීමේ මේ රටේ දුප්පත් අම්මා තාත්තගේ දරුවෝ වෛද්‍ය විද්‍යාලයෙන් පිටමං කිරීමේ වෑයම තමයි මේ අද අධ්‍යත් වෙන්නේ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනවා නම් අපි විශ්වාස කරනවා අහෝසි කිරීමේ පනත එන්න තිබුණේ සයිටම් අහෝසි කිරීමේ විශේෂ විධිවිධාන පනත නමින් තමයි මේ පනතේ නාමකරණය පවා සකස් වෙන්න තිබුණේ. නමුත් මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එහෙම නෙවෙයි තිබෙන්නේ. මේ පනතේ නාමකරණය තිබෙන්නේ ඊට වඩා වෙනස් විදියට. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විශේෂ විධිවිධාන පනත, එහෙම නෙවෙයි එන්න ඕනේ. හරිනම් කොමුණත් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මේ ආණ්ඩුවේ භාවිතාව සම්බන්ධයෙන් පළාත් පාලන ඡන්ද විමසීම් පනත ගැනව සංශෝධනය, ඒක කෙලවර වුණේ කොහොමද කියලා මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු පැල්ලමක් තියලා තමයි පළාත් පාලන ඡන්ද විමසීම් පනත සංශෝධන පනත අවසානයේ සම්මත වුණේ. පළාත් සභා ඡන්ද විමසීම් පනතේ කාන්තා නියෝජනය ගේන්න ඇවිල්ලා ඒ පනත කෙලවර වුණේ මේ පාර්ලිමේන්තුවේ ඉතාම කළු අඳුරු අත්දැකීමක් පාර්ලිමේන්තු ඉතිහාසයට එකතු කරලා. ඒ නිසා මේ පනත පිළිබඳ, මේ අද කියන පනත පිළිබඳත් අපිට තියෙන එහෙම මහා බලගතු සැකයක් තියෙන ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මම අහනවා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කියන්නේ එක පැත්තකින් ශිෂ්‍යෝ 980ක් විතරක් නෙමෙයි, ඒක මහ දේපලක් තියෙනවා. ඒක ශිෂ්‍යයකින් නෙවල් ප්‍රනාන්දු සයිටම් මුදලාලි නෙවල් ප්‍රනාන්දු වෛද්‍ය නෙවල් ප්‍රනාන්දු රුපියල් මිලියන ගාණින් ඒ ශිෂ්‍යයන්ගෙන් ගත්තා. ඒ සල්ලි ටිකට දැන් මොකද වෙන්නේ? මම අහනවා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා මේ ගරු සභාවේ, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ශිෂ්‍යෝ 980කින් ගත්ත සල්ලි, වෛද්‍ය නෙමිල් ප්‍රනාන්දු මුදලාලි මහත්තයා ගත්ත සල්ලි, ඒ සල්ලි ගෙවන්නේ ළමයින්ට ගෙවනවද නැද්ද? මේ පනත විශේෂ විද්‍යාලවලට ඒක හවුනේ නැත්තේ ඇයි? ඒ මහා සම්පත් කන්දරාව මේ රටේ බදුගමන ජනතාවගේ අම්මා තාත්තගේ දරුවන්ගෙන් ගත්තු ඒ සල්ලි වලට ඒ සම්පත් වලට මොකද වෙන්නේ? ශිෂ්‍යෝ 980ක් විතරක් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුල් කරගෙන හරියන්නේ නැහැ. ඒකේ සල්ලි ටිකට ඒකේ සම්පත් ටිකට වෙන දේ තමුන්නාසලා කියනෝනේ. ඒක නෙවිල් ප්‍රනාන්දුට අරගෙන යන දෙනවද? ඒ අහිංසක දරුවන්ට ඒ සයිටම් එකේ ඉන්න මේ රටේ බදු ගෙවන අම්මා තාත්තගේ දරුවගේ සල්ලි වලට තමුන්නාසලා ආණ්ඩුව මොකද කරන්න කියලා තමුන්නාසලා කියනෝනේ. මේ පනත ගේනවනම් හරියට ගෙනාවනම් ඒ සල්ලි වලට මොකද වෙන්නේ කියලා තමුන්නාසලා කියනෝනේ. මිලියන 11 ලක්ෂ 100 බැගින් මිලියන 10 බැගින් ගත්තු සල්ලි ළමයි 980කින් ගත්ත සල්ලි වලට මොකද වෙන්නේ කියලා තමුන්නාසලා කියනෝනේ. ඒ විතරක් නෙමෙයි, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඊට පෙරගෙන ආපු අනිත් පනත අහෝසි කරන්නේ නැතුව තමයි තමුන්නාන්සලා මේ පනත අරගෙන අද ඇවිල්ලා තිබෙන්නේ. ඒ පනත තවම තියෙනවා. අපිට කියන්න ඕනේ ඒ පනත ගේනවද නැද්ද කියලා තමුන්නාන්සලා කියන්න ඕනේ. ඒක ගෙනාවොත් මේ තමුන්නාන්සලා ගේන මේ පනතෙන් වැඩක් නැහැ. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය කියන පනත මේ සංශෝධනයේ තවම තියෙනවා. ඒක තමුන්නාන්සලා ඉවත් කරගන්නවද නැද්ද කියලා කිව්වේ නැහැ. ඒක ඉවත් කරගත්තේ නැතුව මේ විශේෂ විද්‍යාන පනත සම්මත වුණොත්, නැවත අර පනත සම්මත වුණොත් මේකෙන් නැවත වතාවක් එක පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නෙවෙයි, තව එක පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් නෙවෙයි, පුද්ගලික වෛද්‍ය විද්‍යාල 68 විතර මේ රටේ නැවත ඇවිල්ලා මුළුමනින්ම වෛද්‍ය අධ්‍යාපනය මුදලාලිකරණයට ලක්වෙන වෙළඳ පොළට දාන තත්ත්වයේ මේ රටේ නිර්මාණය වෙන්න පුළුවන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. උසස් අධ්‍යාපන ඇමතුමා මේ වෙලාවේ ඉන්නවා, මම ඔබතුමාගෙන් අහන්නේ. මම දැනගන්න කැමතියි ගරු උසස් අධ්‍යාපන අමාත්‍යතුමනි, මේ පනතෙන් තමුන්නාන්සලාද මේ විශේෂ විධිවිධාන පනත හරහා තමුන්නාන්සලා කියන්නේ නැහැ සයිතම් හොර උපාධි කඩේ තියෙන සම්පත් වලට මොකද වෙන්නේ කියලා. නෙවිල් ප්‍රනාන්දු වෛද්‍ය, නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහත්තයා මේ රටේ අහිංසක දරුවන්ගෙන් ගත්ත මිලියන ගණන් ගත්තු ධනය, හූරගෙන කාපු ධනය, රවට්ටල ගපුතු ධනයට මොකද වෙන්නේ කියලා කියන්නේ නැහැ. ඒ සල්ලි ටිකට මොකද වෙන්නේ? ඒ සල්ලි ටිකට උත්තරයක් හම්බ වෙන්න ඕනේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි.
ඇමැතුමා, උත්තරයක් ගරු සභාපතිතුමනි පැහැදිලිව කියන්නම්. සයිටම් ආයතනයේ තියෙන දීපල වලට බාණ්ඩ වලට මොන වෙනවද කියන එක අපිට අයිතිකාරයක් නෙවෙයි. ඒක පෞද්ගලික ආයතනයක්. ඒක ඒගොල්ලන්ට ඕන දෙයක් කරගත්තාවේ. හැබැයි තමුන්නාන්සේලා දන්නවා ඔය සයිටම් එකයි KDU මෙඩිකල් ෆැකල්ටි මේ ඔක්කොම ආරම්භ කරන කාලේ තමුන්නාන්සේලා බොහොම නිද්‍රාශීලීව නිදාගෙන හිටියානේ. දැන් ඇවිල්ලා ඇයි අපෙන් අහන්නේ? ඇයි එදා ආණ්ඩුවෙන් ඇහුවේ නැත්තේ?
එදත් අපි එදත් මේ ගරු පුලන් ගරු අමාත්‍යතුමනි, එක වරදක් තව වරදකින් නිවැරදි කරන්න බෑ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගරු මූලාසනාරූඪ ඔන්න ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි බලලා මල්ලෙන් එළියට බයින හැටි. එක වරදක් මම මිනිත්තුවක් දෙන ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එක වරදක් තව වරදකින් නිවැරදි කරන්න බෑ. තමුන්නාන්සලා සයිට මහෝසි කරනවා නම් ඒ අහිංසක දරුවන්ගෙන් ගත්තු අවෝසි කිරීමේ පනත එන්න ඕනේ සමස්ත මේ සයිටම් හොර නෙවිල් ප්‍රනාන්දු මහත්තයා ගත්තු හොර උපාධි කඩේ, හොර වෛද්‍ය උපාධි කඩේ ගත්තු සල්ලි ටිකත් මොකද වෙන්නේ කියලා තමුන්නාසලා කියන්න ඕනේ උත්තරයක්. මේ ආරක්ෂක විද්‍යාපීඩේටත් මේ දරුවෝ ටික විතරක් පටවලා හරියන්නේ නැහැ.
මේ සයිටම් එක ආරම්භ කරාට පස්සේ ඒවකට හිටපු ආණ්ඩුවේ ඒ බලධාරීන්ගේ, දේශපාලනඥයින්ගේ, ඥාති මිත්‍රාදීන්ට ඉල්ලීම් වලට ඔය නෙවිල් ප්‍රනාන්දු වෛද්‍යතුමා දීලා තියෙනවා ස්කෝලර්ෂිප් 120,000කට වැඩිය. ඉස්සරලා ඒක ගෙවන්න කියන්නේ.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රී, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒක තමුන්නාසේ විජේදාස ගරු අමාත්‍යතුමනි, තමුන්නාසේක හොයන්න, ඒකේ ගත්තුවාට ගෙවන්න කියන්න. මේ අහිංසක දරුවන්ගේ සල්ලි, මේ සල්ලි වලට මොකද වෙන්නේ කියලා කියන්න ඕනේ. නෙවිල් ප්‍රනාන්දුට මේ සල්ලි අරන් යන්න දෙනවා නම් මේ ආණ්ඩුව කෙනාව ඒකට තමයි ලෑස්ති වෙන්නේ. සල්ලි ටික අරගෙන යන්න මේ පනති අද එහෙම වගන්තියක්වත් එක වචනයක්වත් ඒ සම්පත් වලට වෙන්නේ මොකද්ද කියලා කියලා නැහැ. ඒ වගේ විතරක් නෙමෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේකේ මේ සාමාර්ථ තුන නීතියක් බවට පත් කරන ලකලෑස් වෙනවා. සාමාර්ථ තුන ඇයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි බැරි? තමුන්නාසරේ වෛද්‍ය
අවසානයට
තත්පර 10ක් දෙන්න මම අවසාන වශයෙන් මේ S3 සමාර්ථ තුනට විතරක් මේක අවස්ථාව දුන්නොත් තමුන්නාන්සල මේ හදන්නේ සල්ලිකාරගේ දරුවන්ට ඕන තැනකට ගිහිල්ලා මේ අවස්ථාව ඉදිරියේදී පුදන්න අපි ඒකටත් අපේ විරෝධතාවයත් ප්‍රකාශ කරමින් මේක දින මහා සම්පත් වලට වෙන දේ තමුන්නාන්සල වගකීමෙන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නත් කියමින් මම නවතිනවා බොහොම
ස්තුතියි බොහොම ස්තුතියි මහාචාර්ය අශු මාරසිංහ මන්ත්‍රීතුමා
මුලාසනාරුවට මන්ත්‍රීතුමනි ඔබතුමා මුලාසන ඉන්නලා කතා කරන ලැබීම ගැන සන්තෝෂයට පත් වෙනවා විශේෂයෙන් අද කතා කරන මේ ශ්‍රීමත් ජෝන් කොතරාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විශේෂ විධිවිධාන පනත් කෙටුම් පතේ සම්බන්ධයෙන් දැන් මේ දක්වා කතා කරපු කාරණා වලින් පරිබාහිරව මෙතනින් ඉඳන් මොකද්ද කරන්න කියන කාරණය ගැන මම අවධානය යොමු කරන්න කැමතියි දැන් මේ දක්වා කතා කරපු කාරණා වලින් මේ කියන ඒකාබද්ධ විපක්ෂයේ සහ මේක ආරම්භ කරන කාලයේ හිටපු මන්ත්‍රීවරු දැන් හරියට කිඹුල් කඳුළු හෙළනවා වගේ අර ඒ කාලේ අපි තව කතාවක් තියෙනවා නරියාට මිදි තිත්තයි කියනවා වගේ මේ ඒ කාලේ කටවහගෙන ඉඳලා ඒ කාලේ සද්ද නැතු ඉඳලා දැන් කතා කරනවා දැන් කිඹුල් කඳුළු හෙළනවා මේක තමයි මේ සදාචාරාත්මකව කල්පනා කරොත් මේක කිසිම මේ සදාචාරයක් නැහැ මේගොල්ලන්ට කතා කරන්න අයිතියක් නැහැ එදා විරුද්ධ වෙන්න තිබුණේ අපි මේක කරේ එදා වුණ වැරද්ද අපි නිවැරදි කරා එදා වුණ වැරද්ද තියුණු ප්‍රශ්නයක් තියුණා ප්‍රමිතිය මේ රටේ ප්‍රමිතිගත උසස් අධ්‍යාපනයක් මේ රටට අවශ්‍යයි අපි එදා ඉඳන් කතා කරේ ප්‍රමිතිගත උසස් අධ්‍යාපනයක් අවශ්‍යයි ඒක පෞද්ගලිකද රජයේද කියන ප්‍රශ්නේ තව වෙන ප්‍රශ්නයක් පෞද්ගලික වගේම රජයේ වෛද්‍ය විද්‍යාලයටත් ප්‍රමිතිගත උසස් අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි ඒ නිසා තමයි අපි කියන්නේ මේ යෝජනා කරලා තියෙන අවම ප්‍රතිපාදන සහිත අවම සුදුසුකම් සහිත අවශ්‍ය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යයන අමාත්‍යාංශයත් ඒකාබද්ධව කරන අවම සුදුසුකම් මේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වගේම රජයේ විශ්වවිද්‍යාල වලටත් අවශ්‍යයි. ඒක අපි පිළිගන්නවා. ඒකේ කතාවක් නැහැ. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ රටේ මෙතනින් එහාට පෞද්ගලික උසස් අධ්‍යාපනයේ විශේෂයෙන් වෛද්‍ය අධ්‍යාපනයේ ඉවරද? මේ අවසානයේදී මේ මිනි පෙට්ටියට ඇන ගහලා වගේ මේක අවසන් කරනවද? ඒක අපි අද කතා කරන්න ඕනේ මෙතනින් පස්සේ මොකද්ද අපි හදන්නේ මේ රටට අපි පිළිගන්න කාරණයක් තමයි උසස් අධ්‍යාපනය සඳහා තියෙන අයිතීන් ආරක්ෂා කළ යුතුයි ඒ අයිතීන් පෞද්ගලිකද රජයේද කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ මේ රටේ ඉන්නවා පෞද්ගලික පාසල් වල යන දරුවෝ ඒතොර මේ පෞද්ගලික පාසල් වල දරුවෝ කොහෙද විශ්වවිද්‍යාල වලට යන්නේ මොකද පෞද්ගලික පාසල් වල දරුවන්ට රජ විශ්වවිද්‍යාල ඇතුළත් වෙන ක්‍රමයක් නැහැ ගරු ඇමෙත්තුමාලා දන්නවා ඒ නිසා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනයේ සඳහා අවශ්‍ය විද්‍යානුකූල ක්‍රමයක් ප්‍රමිතිය අපි ඇති කළ යුතුයි. අපිට කියන්න බෑ නෑ දැන් ඒ කාලේ ගත තීරණේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වගේම පෞද්ගලික පාසල් මේ පෞද්ගලික පාසල් පද්ධතිය වහලා දාන්න කියනවද දැන්? නෑ. මේක තමයි ලෝකයේම පිළිගත් ක්‍රමය. අධ්‍යාපන ප්‍රමිතිගත අධ්‍යාපනයක් කරහා සියලුම අවස්ථා ඇති කළ යුතුයි මේ රටේ. එහෙමනම් අද අපි කළ යුත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විශේෂයෙන් මේ උපකුලපත්වාට මම මතක් කරනවා මේ කාරණේ එනකොට පළවෙනි සයිතම් ප්‍රශ්නේ කතා කරනකොට මම උපකුලපත්වාගෙන් ඇහුවේ කවදා හරි දවසක ඔබතුමාට මේ සයිතම් ආයතනය ගන්න වෙයි ඔබතුමාට පුළුවන්ද කියලා එතුමා මට පස්සේ කාලෙක මතක් කරා මේ ගැන කතා කරාම එතුමා ඒ ගැන අපිත් එක්ක සාකච්ඡා කරා ඒක තමයි ඇත්ත කතාව මෙතන මේ වුණ වැරද්ද හදාගන්න තියෙන හොඳම ක්‍රමේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ උසස් අධ්‍යාපන මැතිතුමාට විජේදාස රාජපක්ෂ මැතිතුමාට ඔබතුමා මේක ඉතාමත් කාර්යශූරව ඉක්මනින් මේක කරා ඒ ගෞරවය ඔබතුමාට හිමි වෙනවා අවම වශයෙන් මේ ළමයි 900 ගානක් එළියට ඇදලා දාන්න තිබුණ මේ කූට උපක්‍රම ඔක්කොම නවත්තලා අපිට අවසානයේ ප්‍රතිඵල ලබා ගන්න හැකියාවක් ලැබුණා දැන් මෙතනින් එහාට අපි කල්පනා කළ යුතු ගෞරව මැතිතුමනි මෙතනින් එහා තමයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද අපිට පුළුවන් නම් ළමයි 900 ගානකට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක අලුතෙන් උගන්වන්න මම ඉල්ලා සිටිනවා මේ ළමයි 900 ගන්න උගන්වලා ඉවරනාට පස්සේ මේක නවත්තන්න එපා තවත් ළමයි 900 ගන්නකට පටන් ගන්න ඉඩ තියෙනවා ඊට පස්සේ ඒ අත්දැකීම තියෙනවා මේ විශ්වවිද්‍යාලයේදී ඒ අත්දැකීම හැදෙනවා වෛද්‍ය පීඨයක් හැටියට වැඩියෙන් ළමයි උගන්වන්න අවස්ථාව හැදෙනවා මේ අවස්ථාව අපි ප්‍රයෝජනෙට ගත යුතුයි මේක වහන්න එපා මේ අවස්ථාව තව තවත් ඇති කරන්න ඕනේ ඒ වගේම තමයි රජයේ විශ්වවිද්‍යාලවල ඔබතුමා දන්නා සබරගමුවේ වෛද්‍ය පීඨය ආරම්භ වෙනවා වයඹ වෛද්‍ය පීඨය ආරම්භ වෙනවා මේ රටේ සියලුම විශ්වවිද්‍යාල වැඩිපුර වෛද්‍ය පීඨ ආරම්භ කරමින් ඒ වගේම රටේ පිළිගත් රජයේ විසින් අනුමත උසස් අධ්‍යාපන ආයතන 19ක් තියෙනවා දැන් මේ 19 ඇතුලේ පුළුවන් නම් තවත් වෛද්‍ය පීඨ ආරම්භ කරන්න අවස්ථාව අපි හදලා දෙන්න ඕන
දෙකක් ඇතුළත රත්නපුරේ සබරගමුව වෛද්‍ය පීඨය ආරම්භ කරනවා
බොහොම හොඳයි බොහොම සන්තෝසයි මේවා තමයි අවශ්‍ය රටට
ඔබතුමා දන්නවා අපි හැමෝම දන්නවා අද කියුබාව ගත කතා කරොත් මේ සමාජවාදී ගැන කරපින්නන් ඉන්න මේ හැමෝගේම නායකයෝ කියලා ඉන්න කියුබාවයද වෛද්‍යවරු කොච්චර හැදෙනවද අලුතෙන් වෛද්‍යවරු පුහුණු වෙලා එළියට එනවද මේ වෛද්‍යවරු මොකද කියුබාවට විතරක් අවශ්‍ය වෛද්‍යවරු නෙවෙයි ලෝකෙ පුරා විහිදෙන වෛද්‍යවරු කණ්ඩායමක් හදනවා කියුබාව ඇයි අපිට බැරි මේක ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි මේ රට සංවර්ධනයට ගෙනියන්න පුළා හොඳම එකම ක්‍රමය අපි මා දකින්නේ නොලෙජ් ඉකනොමී එක විතරයි අපිට දැනුම සමග සම්බන්ධ වෙච්ච ඉකනොමී එකක් විතරයි අපිට රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් නිෂ්පාදන ආර්ථිකය අනිත් ආර්ථිකය අපි කඩාවැටලා තියෙන අපිට මේක කරගන්න බෑ මොකද අපිට ඉන්දියාව වගේ වෙළඳ පොළවල් එක්ක තරම් කරන්න බෑ චීනෙත් එක්ක තරම් කරන්න බෑ නමුත් අපේ දරුවන්ගේ මොලේ මේ ලෝකයේ හොඳ මොල හැටියට අපිට තරම් කරවන්න පුළුවන් ඒකට අවස්ථාව අපි ඇති කළ යුතුයි විශේෂයෙන් විශ්වවිද්‍යාල වරම් ලබන 150,000 දරුවන්ගෙන් අපිට තාම පුළුවන් 30,000 අඩු ප්‍රමාණයකට රජයේ විශ්වවිද්‍යාල ඇතුළේ ඉඩ දෙන්න මේක අපි දෙගුණයක් කළ යුතුයි ඒ වගේම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල තව ඉඩකඩ ප්‍රමිතිගත උසස් අධ්‍යාපන ආයතනවල ඉඩකඩ වැඩි කළ යුතුයි ඒ හරහා හැකිතා දුරට විශ්වවිද්‍යාල වැඩියෙන් ඇති කරලා ඒ උසස් අධ්‍යාපන පහසුකම් ලබා දුන්නත් පුළුවන් වෙලා අපිට නොලෙජ් ඉකොනොමි එකක් ඉදිරියට එළියට යන්න උදාහරණයකට අපේ අද අපේ IT ඉංජිනියර්ස්ලා 18,000ක් ඕන නමුත් අපේ හැදෙන්නේ 16,000යි. අපි මේ ගැන කල්පනා කරන්න ඕන. ඒ වගේම තමයි ලෝකයේ IT ඉංජිනියර්ස්ලා අලුතෙන් ඉන්න උදාහරණයක් ජපානයේ 2020 103,000 IT ඉංජිනියර්ස්ලා පිටරටවල වලින් ඉල්ලනවා. අපිට පුළුවන් නම් අන්නේ මාකට් එක හදාගෙන අපේ නොලෙජ් ඉකොනොමි එක හෙට ලබා දෙන්න අපිට අවස්ථාව ලැබෙනවා. අපිට අපේ අම්මලා නංගිලා අක්කලා වහල් සේවයට රට යවන එක නවත්තලා අපිට යවන්න පුළුවන් ස්කිල් ලේබර් දැනුමක් තියෙන ප්‍රොෆෙෂනල්ස්ලා පිටරට යවලා ඒ අපිට ආදායම් ලබා ගන්න ක්‍රමවේදයකට මේ රට යා යුතුයි. ඒක තමයි අපිට තියෙන අවසාන ක්‍රමවේදය මේ රට දියුණු කරන්න. ඒ නිසා මම ඉල්ලා සිටිනවා ඔබට හැකියාව තියෙන උසස් අධ්‍යාපන ඇමතුමනි මේ ගැන කල්පනා කරලා පුළුවන් තරම් උදාහරණයකට අපි නිතර කතා කරා ඕවර්සයිට් කමිටියේ ආංශික අධ්‍යක්ෂණ කාරක සභාවේ විශේෂයෙන් පිරාදෙණිය විශ්වවිද්‍යාලයේ අක්කර 1000 ගණනක් තියෙනවා. ළමයි ඉන්නේ 25,000ක් 30,000ක් විතර. මේක ඩබල් කරන්න පුළුවන්. ළමයි 50,000ක් විතර ඉගෙන ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයක්. මේක ඉතාමත් හොඳ තැනක්. අපි රාත්‍රී පාඨමාලා පටන් ගන්න ඉතාමත් හොඳ තැනක්. සමහර විද්‍යාගාර, සමහර දේශනාගාර තියෙනවා, සමහර ඩිපාර්ට්මන්ට් වල සතියකට එක පැයයි පාවිච්චි කරන්නේ. මේක තමයි ඇත්ත තත්ත්වය. නමුත් මේක හරි ක්‍රමවේදයක් ඇතුලේ අපිට කළමනාකාරීත්වයෙන් කරන්න හැකියාව ලැබුණොත් මේක අපිට ළමයි 50,000ක් ඉගෙන ගන්න විශ්වවිද්‍යාල වලට පරිවර්තනය කරන්න පුළුවන්. අපිට ඒක අවශ්‍යයි. රාත්‍රී පාඨමාලා අවශ්‍යයි විශ්වවිද්‍යාල වලට. ඒ වගේම පර්යේෂණ මට්ටමේ විශ්වවිද්‍යාල අවශ්‍යයි. අන්න මෙන්න මේවා තමයි අපි මෙතනින් එහාට කතා කරන්නේ. නැත්තම් මේ සයිතම් එකේ මේ මොකද මේ සයිතම් මේ මිනි පෙට්ටියට ඇනේ ගහලා මෙතන නවත්වනවද? නෑ. මෙතනින් එහාට මං ඉල්ලා සිටින්නේ 150,000කට අයිතිවාසිකම් තියෙන උසස් අධ්‍යාපනයේ හදාරන්න අයිතිවාසිකම් තියෙන මේ සියලු දරුවන්ට මේ රටේ ඉගැන්විය යුතුයි අපි. එහෙම නැත්තම් වෙන්නේ මොකද? දැන් බලන්නකො GMO එක කරලා ලස්සන සෙල්ලම අර X16 විභාගෙට ටියුෂන් දෙනවා. ඒ ටියුෂන් දෙන්නේ මෙහෙන් යවනවා නේපාලයට ඒව යවනවා වෛද්‍ය විද්‍යාව වගේ කරනවා. බංග්ලාදේශ වලට යවනවා. අනේ මුලාසන අරූට මන්ත්‍රීතුමනි. ඒවල ඉගෙන ගන්න ක්‍රමයක් අපි දන්නේ. අපිට හොයන්න ක්‍රමයකුත් නැහැ. GMO කෑ කරන්නේ ඒගොල්ලන්ට ටියුෂන් දීලා ඒගොල්ලෝ පාස් කරන ක්‍රමය හදනවා. ඒගොල්ලෝ කැමති නැහැ මේ ලංකාව ඇතුලේ අපිට බලන්න ප්‍රමිතිගත උසස් අධ්‍යාපන ආයතන හදලා ගිහිල්ලා බලලා කරන්න තියෙන අවස්ථාව නැති කරලා ඒගොල්ලෝ කරනවා ඒගොල්ලන්ගේ පෞද්ගලික ඒගොල්ලන්ගේ මුදල් හොයාගන්න ක්‍රමවේදය හදලා යනවා. ඒක තමයි මේක තියෙන කුහකකම. මේක වෙන දෙයක් නෙවෙයි. ඇයි ඉංජිනේරු පීට ඕන තරම් මේ රටේ ආරම්භ කරන්න පුළුවන් නම් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලට? ඇයි වෛද්‍ය පීට බැරි?
මේක තව විනාඩියක් තියෙනවා මන්ත්‍රීතුමා.
අරුම පුදුම ප්‍රශ්නේ.
තව විනාඩියක්.
මේ ප්‍රශ්නේට අපි පිළිතුරු සොය යුතුයි. මෙතනින් පස්සේ අපිට තියෙන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට මම විශේෂ ස්තුතිය ප්‍රකාශ කරනවා මේ ප්‍රශ්නේ කරට අරගෙන මේක විසඳන්න උදව් කරපු එක. මෙතනින් පස්සේ ඔබතුමාලාට තියෙන්නේ මෙන්න මේ විශ්වවිද්‍යාලයේ ලැබුණු මේ කීර්තියත් එක්ක වෛද්‍ය පීඨේ තව දෙගුණ තෙගුණ කරලා පුළුවන් නම් ඊළඟ අවුරුද්දේ ළමයි 1000ක ඉගෙන ගන්න පුළුවන් වෛද්‍ය පීඨයක් හදන්න ඕන. එහෙම නැති වුණොත් වෙන්නේ මේ රටේ මේ උසස් අධ්‍යාපන ඉඩකඩ නැති කරලා දානවා. මේ බංකොලොත් දේශපාලන පක්ෂවල ඉන්න කිහිප දෙනෙකුට මේ රටේ උසස් අධ්‍යාපන අයිතිය නැති කරන්න බෑ. අපි දැක්ක පාරවල් වල ඉන්නා මේගොල්ලෝ පාරවල් ඉන්න වැඩි කිහිප දෙනෙක් මේ බංකොලොත් දේශපාලන පක්ෂය න්‍යාය පත්‍ර වල වැඩ කරන අය. මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියන කට්ටිය කිසිදාක කතා කරලා තියෙනවද අපිට උගන්නන දේවල් වැරදි, අපේ ශාස්ත්‍ර පීඨයේ උගන්නන දේවල් වැරදි, අපිට වෛද්‍ය පීඨයේ පාඨමාලා හදාරන්න අවස්ථාව දෙන්න කියලා මේගොල්ලෝ ඒව කතා කරන්නේ නැහැ. ලෝකයේ දියුණු විශ්වවිද්‍යාලත් එක්ක පුළුවන් වෙනවා ශාස්ත්‍ර පීඨයේ ඉගෙන ගන්න අයට වෛද්‍ය පීඨයේවත් ඉගෙන ගන්න. ශාස්ත්‍ර පීඨයේ ඉගෙන ගන්න අයට ඉංජිනේරු පීඨයේවත් පාඨමාලා ඉගෙන ගන්න. එහෙම තමයි ලෝකෙ වෙනස් වෙලා තියෙන්නේ. නවීන තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන ලෝකෙ එහෙම. අපි අන්න එහෙම කල්පනා කරන ළමයි පිරිසක් මේ රටේ හදාගන්න ඕනේ. එහෙම හදාගත්තේ නැත්නම් අපි හැමදාම වෙන්නේ අරාබියේ වහල් සේවයට යවන අපේ අම්මලා අපේ අක්කලා අපේ නංගිලා වහල් සේවයට යවන ඒ සල්ලි වලින් යැපෙන කාලකන්ණි జాතියක් වෙනවා. මං හිතන්නේ මේක අපි නැවැත්විය යුතුයි. ඒක හොඳම අවස්ථාවක්
අපිට ලැබිලා තියෙනවා.
මේ සඳහා පුළුල් දැක්මකින් උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ ඉල්ලා සිටින මේ දෙන පුළුල් දැක් පුළුල් සාකච්ඡාවක් කළා. අපේ වර්තමානයේ 30,000ක් ගන්න එක දෙගුණයක් කරන ක්‍රමයක් අපිට විශ්වවිද්‍යාල ඇතුළෙම කරන්න පුළුවන්. ඊට අමතරව ප්‍රමිතිගත උසස් අධ්‍යාපන ආයතන මේ තමට විනාඩියක් දෙන්න මන්ත්‍රීතුමා. ඒ වගේම ඔබතුමාලා ඉල්ලා සිටිනා දැනට පෞද්ගලික උසස් අධ්‍යාපන අනුමත කරපු උසස් අධ්‍යාපන ආයතුලෙත් අක්‍රමිකතා සිදු වෙනවා. අපි දැක්කා S3 අවම සුදුසුකම්වත් නැති අය උපාධි ලබා දෙන ක්‍රම හදාගෙන තිබුණා. ඒ වගේම තමයි අවම ප්‍රමිතිය තිබිය යුතුයි මේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල. අඩුව තන අපි කිව්වා වර්ග අඩි 50,000ක්වත් ස්පේස් එකක් තියෙන්න ඕන. එහෙම තියෙනකොට අපි ඒ අවස්ථාව දෙන්නේ ඒ තැන උගන්නන්න. නමුත් මේගොල්ලෝ වෙන තැන් බෝඩ් ලෑලි දාගෙන දැන් උගන්නනවා. මේ ගැන සොයා බලන්න. මේක විශේෂයෙන්ම ඔබතුමාගේ ඉල්ලනවා. මොකද ඒ අවසර දෙන තැන ඉගැන්විය යුතුයි. එහෙම නැති වුණොත් එන්නේ මේ ප්‍රමිතිය නැවත බාල්දු වෙනවා. ඒ නිසා ඒ ප්‍රමිතිගත උසස් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනත් එක්ක රජයේ විශ්වවිද්‍යාල තරංකාරී ලෙවල් එකකට ගෙනාවොත් විතරයි ජාත්‍යන්තරයේ පිළිගන්න උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කරනවා. මම අවසන්තාව ඉල්ලීමක්
කරනවා.
පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලට මේ ඉන්ස්ටිටියුට් කියන වචනේ අයින් කරලා මේගොල්ලන්ට විශ්වවිද්‍යාල කියන නමක් දෙන්න ඕන. දීලා තමයි ලෝකෙත් එක්ක තරංකාරී කරන්නේ. හැබැයි විශ්වවිද්‍යාල දෙන්න ඒ ලෙවල් එකට තරංකාරී ලෙවල් එකට සුසුකන් සපුරා ගත යුතු වෙනවා. අන්නේ ප්‍රමිතියත් හදන්න කියලා ඉල්ලා සිටිමි.
බොහොම ස්තුතියි.
මම කතා අවසන් කරනවා.
ගරු දොස්තර සුදර්ශනී ෆර්නැන්ඩෝ පිල්ලි මන්ත්‍රීතුමිය.
මම හිතන්නේ අද ඉතාමත්ම වැදගත් සංශෝධනයක් ගැන සාකච්ඡා කරන අවස්ථාවක්. විශේෂයෙන්ම අපි වර්තමාන උසස් අධ්‍යාපන ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. 2009 ඉඳන් ආරම්භ වෙච්ච මේ ප්‍රශ්නේ වෙනකොට අද අවසානයේ දක්වා ගෙනල්ලා යම්කිසි විසඳුමක් ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව විශේෂයෙන්ම සංශෝධනයක් ඉදිරිපත් කරලා තියෙනවා. සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය අහෝසි කරන්න මම හිතන්නේ ඒ පිළිබඳව අපේ ස්තුතිය පුද කරනවා. මොකද මේ ආරම්භ වෙන්නේ දකුණු ආසියාතික මේ සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ෆෝර් ටෙක්නොලොජි ඇන් මැනේජ්මන්ට් එක තමයි පස්සේ මෙඩිසින් වෙන්නේ. මෙහි ප්‍රමිතිය පිළිබඳ අවම ප්‍රමිතිය පිළිබඳව ගැටළු මතු වුණා. මේ ආරම්භ වෙන්නේ ලංකාවේ අවුරුදු දෙකක් ඉගෙන ගන්න ඉතිරි අවුරුදු තුන තුනමාර රුසියන් වෛද්‍ය විද්‍යාලයක හදාරන්න. නමුත් වෛද්‍ය සංගමය පිළිගන්නේ නැහැ. මොකද SLMC එක පිළිගන්නේ නැහැ තැන් දෙකක දරුවෝ අධ්‍යාපනය ලැබපුවාම. නිසා ගැටළු රාශියක් තිබුණා. ප්‍රමිතිය පිළිබඳව ගැටළු තිබුණා. සායනික පුහුණුව පිළිබඳව ගැටළු තිබුණා. ඒ නිසා මේ ගැටළුව අවසන් කරන්න යම්කිසි ක්‍රමවේදයක් ඔබතුමාගේ මැදිහත් වීම ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබතුමාට අපේ රාජ්‍ය අමාත්‍යතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි මෙතන ගැටළුවක් තියෙනවා. මෙතන අවම ප්‍රමිතිය පිළිබඳව සාමාර්ථ තුනයි වෛද්‍ය විද්‍යාව හදාරන්න අවම ප්‍රමිතිය. මම හිතන්නේ ඒක වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍ය වෘත්තිය කනත්තට යන දවසේ ඉක්මන් වෙයි. අවම සුදුසුකම S3ක් හැටියට ගත්තොත් මොකද අද අපේ රටේ ඉහළම උඩින්ම ඉසෙට් ස්කෝර් ගන්න 40%ක් මෙරිට් ක්‍රමයට විශ්වවිද්‍යාලවලට වෛද්‍ය විද්‍යාව හදාරන්න තේරෙනකොට 60%ක් තේරෙන්නේ දිස්ත්‍රික් පදනම යටතේ. ඒ නිසා මම යෝජනා කරන ඔබතුමාට මේක S3 වෙනුවට මොකද අද ශිෂ්‍යනුත් ඒකට විරුද්ධයි ආචාර්ය සංගමයත් විරුද්ධයි. මුන් දෙගොල්ලම එක මතයක ඉන්නවා මේ S3 කියන අවම සුදුසුකම අයින් කරන එක. මම හිතන්නේ කිසිම විෂය ධාරාවක S3ක් තිබුණට සුදුසුකම් ලබා ගන්න බැහැ රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන්න. ඉතින් ඒ නිසා මේ S3 කියන එක වෙනස් කරන්න අපි මම යෝජනා කරනවා. ඒ වර්ෂයේදී රාජ්‍ය විශ්ව වෛද්‍ය විද්‍යාලයකට ඇතුළ වෙන්න තියෙන අවම ඉසෙට් ස්කෝ එක අවම ප්‍රමිතිය කරන්න එක S3 තිබිච්ච කාලයක් තියෙන්නේ නැති. නමුත් ඉදිරියට යනකොට එය ඊට වඩා වෙනස් වෙන නිසා මේ අවම රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළ වෙන්න සුදුසුකම් තියෙන අවම ඉසෙට් ස්කෝ එක ගත්තා නම් අවම ප්‍රමිතිය හැටියට මම හිතන්නේ ඒක ඉතාමත්ම වසරෙන් වසරට වෙනස් වෙයි. මොකද මේ සයිටම ආයතනයටත් අවම සුදුසුකම වුණේ C2S1යි S3 නෙමෙයි. ඒ නිසා මේ 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 නීතිගත වුණොත් මේ නරක පූර්වාදර්ශයක් වෙයි කියලා මම හිතනවා. ඒ නිසා
මේ පිළිබඳ මම ඇත්තටම පැහැදිලි කිරීමක් මීට පෙර කරා. මම හිතන්නේ ඔබතුමිය සභාවේ වෙලා හිටියේ නැහැ. 2006 හයේ ඉඳලම 2005 ඉඳලම සුදුසුකම් පිළිබඳව මම ලැයිස්තුව ඉදිරිපත් කරා. ඒ අනුව මම උදාහරණයකට ගත්තොත් එම 2009 2010 වසරේ අවම රාජ්‍ය විශ්වවිද්‍යාලයට ගත්ත අවම සුදුසුකම් S3න් S3 ළමයිත් අරගෙන තියෙනවා. එතකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඔය කියන වසරවලදී මූලික සුදුසුකම විදිහට සලකලා තියෙන S3 ඒක තමයි අපි පදනම් කරේ. නමුත් අපි දන්නවා පහු වෙනකොට S3ට ළමයි ගත්තේ නැහැ. ඉෂෙට් ස්කෝර් එකේ ඊට වැඩි අගේ ඉහළ තියෙන ළමයි ගොඩාක් හිටපු නිසා.
ඔව් එතුමා.
මේක ප්‍රතිපත්තියක් රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට ඉදිරියට ගෙනියන්න ගෙන ආපු තීරණයක් නෙවෙයි. මේ සුවිශේෂ ගැටලුවට ප්‍රතිකර්මයක් ලබා දීම සඳහා තමයි මේ ක්‍රමය අපිට වෙන විකල්පයක් නැති නිසා තමයි මේක අනුගමනය
කරන්නේ. එහෙනම් මේ 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 මෙතනට පමණක් සීමා වෙච්ච අවම සුදුසුකම් හැටියට මොකද එහෙම නැති වුණොත් මේ නීතියක් හැටියට පත් වුණොත්
සියලු දේවල් අදාළ මේ පනතට මේ ළමයි 900 ගන්නට විතරමයි කියලා.
එහෙම නැත්තම් මං හිතන්නේ මේ ළමයි අතරවත් ඉන්නවා කියලා S3 ගත්තා. මම දැන් විශේෂයෙන් මම දන්න මුල්ලති දිස්ත්‍රික්කෙන් තමයි S3 තිබිච්ච දරුවෝ අරගෙන තියෙන්නේ. ඒක හරිම සාධාරණයි. මොකද අවුරුදු 30ක යුද්ධයකට කොටු වෙලා තිබිච්ච දරුවෝ. හැබැයි අද අනිත් දිස්ත්‍රික්කවල ඉන්න ඒ 3 ගත්ත දරුවන්ටත් වෛද්‍ය විද්‍යාලයට යන්න බැරුව. මොකද ඉස්සෙච් කෝ එක මදි නිසා. ඉතින් ඒ නිසා අපි S3 දරුවන්ට සම ඒ දරුව ඒක ඒත රජයේ විශ්වවිද්‍යාලවත් ඒ කාලේ S3 2010 ගත්ත C2 S1 ඒ කාලෙත් මම රජයේ
රාජ්‍යමැතිතුමනි ඔබතුමාගේ ආසනේ ඉඳන් තමයි ඔබතුමා කතා කළ යුත්තේ.
ඒ නිවැරදි කිරීම වෙනවා නම් මං හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ S3 තියෙන සල්ලි තියෙන දෙමව්පියන්ගේ දරුවන්ට වෛද්‍යවරු වීමේ ඉඩකඩ තමයි අපි සපයන්නේ. නිසා මං හිතනවා ඇමතුමාගේ ඒ මේ මේ පැහැදිලි කිරීම මම පිළිගන්නවා. මං හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද විදේශීය රටවල ඒ තරඟකාරී ඒ ලෙවල් විභාගෙන් ඉහළම ලකුණු ගත්තත් සම්මුඛ පරීක්ෂණයක් කරලා තමයි මේ වෛද්‍ය අධ්‍යාපනයට තෝරගන්නේ. මොකද ඉහළ ලකුණු ගැනීම පමණක් නොවේ මේ කෝස් එක හරි අමාරු කෝස් එකක් ඒ වගේ මේ වෘත්තිය දරා ගන්න පුළුවන් අයව තමයි තෝරගන්නේ. ඒ නිසා මේකේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම ඉතාමත්ම වැදගත් කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම ගැටලුවක් මත වෙනවා. මොකද මේ ලොකුම ගැටලුව උනේ මේ සයිටම් ආයතනයේ වෛද්‍ය විද්‍යාව හදාරපු දරුවන්ට සායනික පුහුණුව පිළිබඳ ගැටලුවක් තිබුණා. ප්‍රමිතියක් නැහැ කියලා විශේෂයෙන් මහාචාර්ය ඒකකයක් තිබුණ නැහැ පුහුණුව ගන්න. ඒතට ඒ නිසා මේ KDU එකට අන්තර්ග්‍රහණය කරපු පමණින්ම මොහුගේ සායනික පුහුණුවත් මම හිතන්නේ ඔවුන්ට ලබා දීම ඉතාමත්ම වැදගත් වෙන ඒ ක්‍රමවේදය මම හිතන්නේ මේ සංශෝධනයට ඇතුල් කරන්න බැහැ. නමුත් ඉතාමත්ම වැදගත් වෙනවා.
ගරු සභාපතිතුමනි මේ ක්‍රමවේදය ඇතුල් කරලා තියෙනවා. මුලිනුත් පැහැදිලි කරා මේ ශිෂ්‍යයන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කරන්නේ ඒ උපාධිය සමත් වෙච්ච අයත් ඉන්නවා. ඒ ප්‍රතිඵල මතම නෙවෙයි. ඒ පිළිබඳව තක්සේරුවක් කරලා විශේෂඥ මණ්ඩලය ඒගොල්ලන්ට අවශ්‍ය අධ්‍යාපන කටයුතු වගේම සායනික පුහුණුව මාචාර්ය අංශවල සායනික පුහුණුව තවදුරටත් ඒ අවශ්‍ය ප්‍රමාණයට දුන්නට පස්සේ තමයි සාර්ථකව ඒක ඉටු කරොත් විතරයි මේ උපාධිය ලැබෙන්නේ.
මම හිතන්නේ එමෙතුමා ඒක ඉතාමත්ම හොඳයි. මොකද අද දරුවෝ ආචාර්ය මණ්ඩලයේ පාරේ ඉන්න ওই ගැටලු දෙක පිළිබඳ විශේෂම ආවම ප්‍රමිතිය සහ සායනික පුහුණුව පිළිබඳව විනිවිදභාවයකින් මම හිතන්නේ ඒ කරන ක්‍රමවේදය පිළිබඳව ඔවුන්ව දැනුවත් කරනවා නම් මම හිතන්නේ මේ විරෝධය නවතී කියලා මම විශ්වාස කරනවා. මොකද ඒ දෙක තමයි මම ප්‍රධානම කාරණා දෙක ආචාර්ය මණ්ඩලය සහ දරුවෝ අද පාරට බැහැලා ඉන්නේ. ඉතින් ඒ පිළිබඳව මම හිතන්නේ ඔබතුමාගේ වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒක ඉතාමත්ම හොඳයි. මොකද අපිට අවශ්‍යනේ මේ වෛද්‍යවරු කියලා කියන්නේ ජීවිතත් එක්ක ගනුදෙනු කරන උදවිය. ඒ නිසා හොඳ ගුණාත්මක භාවයෙන් යුතු වෛද්‍යවරු බිහිුනොත් තමයි අපේ රටේ ජනතාවට සේවය කරන්න උන්ට පුළුවන් වෙන්නේ. සාමාන්‍ය කතාවකට කියනවනේ නීතිඥ මහත්මියෙකුට වැරදුනොත් අඩි 6ක් උඩට යනවා. වෛද්‍යවරයෙකුට වැරදුනොත් අඩි 6ක් පල්ලහැට යනවා කියන නිසා අඩි 6ක් උඩ ගිය කෙනාට නෑ අපීල් කරන්න හරි අවස්ථාවක් ලැබෙන හැබැයි අඩි 6ක් පල්ලහැට ගියොත් නම් ගියාම තමයි ඒ නිසා මම මේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා පෞද්ගලික මම හිතන්නේ මම පුද්ගලිකව හිතනවා මේ රටේ පෞද්ගලික අධ්‍යාපනය අපි පිළි අරගෙන තියෙනවා පෞද්ගලික අධ්‍යාපනය ඒ නිසා ඉතාමත්ම හොඳ ප්‍රමිතියකින් ඒ අවශ්‍ය කරන මූලික ප්‍රමිතීන් වලට අනුගත වෙච්ච දරුවන්ට විශේෂයෙන්ම ඒ තුන ලැබිලා රජයේ වෛද්‍ය විද්‍යාලයට යන්න නොලැබෙන දරුවන්ටත් ඒ වෛද්‍ය අධ්‍යාපන හදාරන්න යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා නම් ඉතාමත්ම හොඳයි ඒ නිසා ප්‍රතිපත්තියක් හැටියට අපිට පුද්ගලික
අධ්‍යාපනය
අපිට එකඟතාවය ඒ කියන්නේ ළමයින්ට අවස්ථාව දෙන්න වෙනවා ඒ වගේම තමයි අපේ රට තුල වෘත්තීය අධ්‍යාපනය හරහා අපිට ආදායමක් ආර්ථිකය දියුණු කරගන්න පුළුවන් විශේෂයෙන්ම අපේ රටේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳව හොඳ පැහැදීමක් තියෙන නිසා හොඳ වෛද්‍ය විද්‍යාලයක් හොඳ තත්ත්වය පාලනය කරපු වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරොත් දකුණු ආසියාතික කලාපයේ දරුවන්වත් ගෙනල්ලා අපිට 150ක් විදේශීය දරුවොත් ගෙනල්ලා මෙහි අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් බව මතක් කරමින් කාලය වෙන් කිරීම පිළිබඳ ස්තුතිවන්ත
බොහොම ස්තුතියි ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා
සුති ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මම හිතන්නේ වසර ගණනාවක් මේ රජය බලයට පත්වෙච්ච දවසේ ඉඳලා මේ රට තුල තිබිච්ච දැවැන්ත ප්‍රශ්නයකට මම විශ්වාස කරන අවසන් විසඳුම ගේන්න මේ පනතක් සංශෝධනය කරන වෙලාවක් විශේෂ විධිවිධාන පනතක් අරගෙන ඉන්න වෙලාවක් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාපීඨයට සයිටම් සිසු දරුවන් ඇතුළත් කර ගැනීම කියන මේ කාරණාව දක්වා රටේ දැවැන්ත ප්‍රශ්න රාශියක් මේ හරහා නිර්මාණය වුණා. මේක ඉතිහාසය ගත්තොත් ගරු මූලාසනාරුට මන්ත්‍රීතුමනි මේ රටේ අපි මේ යහපාලන රජය අනවශ්‍ය විසඳිය හැකි ප්‍රශ්නයක් කර තියාගෙන අවුරුදු 3ක් 3.5ක් ආව කියලා මම විශ්වාස කරනවා. මොකද අද මේ ගන්නා විසඳුම මීට වසර ගණනාවකට ඉස්සෙල්ලා ගන්න තිබිච්ච විසඳුමක්. මේ වගේ පැත්තකට යන සාකච්ඡාවක්වත් අපි දැක්කේ නැහැ ඉතිහාසයේ පුරා. මීට එහා හැම වෙලාවෙම උත්සාහ කරේ හැම කතිකාවතක තිබ්බේ කෙසේ හෝ මේ සයිටම් ආයතනය නැත්නම් නෙවිල් ප්‍රනාන්දු මහතාගේ ආයතනය එතන ස්ථාපිත කරන්න පුළුවන් යෝජනා තමයි. සා මමත් කනගාටු වෙනවා අපිත් පහුගිය කාල සීමාවේ අවුරුදු ගණනාවක් මේ නෙවිල් ප්‍රනාන්දු මහතාට මේක කරගෙන යන්න සහයෝගය දෙන්න කියලා රූපවාහිනි මාධ්‍ය නාලිකාවල මාධ්‍ය තුල එළියේ හැමතැනම කතා කරා. නමුත් අද මේන විසඳුම මීට පෙර නොගන්න හේතුනේ මොකද කියලා ගැන විපරම් කළ බැලීමේදී මම විශ්වාස කරනවා. මේක සැකයට තුඩු දෙන කාරණාවක් වෙන්න පුළුවන් ගරු සභාපතිතුමනි. මේක ආරම්භ කරන්නේ නෙවිල් ප්‍රනාන්දු මහතා මේ රටේ තියෙන නීතිය මේ රටේ ඔය කියන ප්‍රමිතිකරණේ ඔය මොකවත් තියෙන අයාලේ ගියපු රටක අයාලේ ගියපු යුගයක තමන්ගේ ඇඟේ හයියට වැඩ කරන යුගයක මේක ආරම්භ කරන්නේ. එතුමාට මේ රජයේ වෙනස් නොවුණා නම් මෙහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේ සයිටම් විශ්වවිද්‍යාලය නැත්නම් මේ උපාධි ආයතනය අහෝසි කරන්න සිද්ධ වෙන්නේ නැහැ මම ඒක කියනවා. කිසි බයක් නැතුව මේ රජයන් වෙනස් වීම තුල මේකේ ප්‍රමිතිය හොයන්න වෙන වෙන ගැටලු නිර්මාණය වෙලා අන්තිමේදී මේ රටේ මහ විශාල දැවැන්ත පාඩුවක් වුණා. අපි දන්නවා විශ්වවිද්‍යාල දරුවෝ පාරට බැලලා මේකට කෑ ගහනකොට සමහරලාට අපි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු වුන් කරේ වෛරයෙන් කතා කරනවා. ඔවුන් කරේ වෛරයෙන් බලනෝ නෑ එතන ලොකු සාධාරණයක් තියෙනවා. අපි දන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යව පාට බයින එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ඉස්සරහට ගිහිල්ලා රූපාණීට මූණ පෙන්නගෙන ගිරි පුප්පං කෑ ගන්න. හැබැයි පිටිපස්සේ මේ රටේ සාධාරණයක් වෙනුවෙන් මේ රටේ අහිංසක දරුවගේ අධ්‍යාපනයට හානියක් වෙනවා කියන මතේ බහිනවා. ඒ හඬට කන් දෙන එකත් අපි පැත්තකින් තියලා ඉවර වෙලා අපි පහුගිය කාල සීමාවේ තුලදී යම් යම් අමාත්‍යවරු අපි ඒ හින්දා විජේදාස රාජපක්ෂ ගරු අමාත්‍යතුමාට අපේ හදපිරි ස්තුතිය පුද කරනවා. සමහරු මේ නෙවිල් ප්‍රනාන්දු මහත්මයාට කොටු වෙලා මේකට උත්තර හොයන්න කියන ඒ රාමුවෙන් එළියට කියන ඒ නිසා අද අපි විශ්වාස කරනවා රජයක් විදියට ලොකු කළු පැල්ලමක් අපි තියාගත්ත මේ ප්‍රශ්නය පිළිබඳව හරි අවබෝධයකින් කටයුතු නොකිරීම සහ එක් එක් අයගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මේ ප්‍රශ්නය ලඝු කර දැමීම නිසා මම කියනවා මේ රටේ සමස්ත විශ්වවිද්‍යාල දරුවෝ එළියට බහිනකන් ආචාර්ය ප්‍රජාව එළියට බහිනකන් ඒ වගේම වසරක කාල සීමාවක් වෛද්‍ය සිසුන්ට තමන්ගේ අධ්‍යයන කටයුතු අහිමි මේ වගේ දැවැන්ත පරිහානියකට පිටිපස්සකට යාමට හේතුනේ කීප දෙනෙක් ගත්තු තීන්දුව කියන එක මතක් කරනවා ඒ පහුගිය රජයේත් මේකට හවුල් වෙලා අපේ රජය තුලත් මේකට මං හිතන්නේ පිටිපස්ස රජින කටයුතු කරා කියන එක අපි පසුවෙල මන්ත්‍රීවරු විදියට අවබෝධ කරගන්නකොට අපිත් ප්‍රමාද වැඩි ඒ නිසා අපි නැවත වතාවක් කරමු ඇමතුමනි මේ විසඳීම ලබා දීලා ඒ අහිංසක ළමයි 980කට සාධාරණ ඉටු කරා වගේම මේ රටේ සමස්ත විශ්වවිද්‍යාල තුලින් අපේ දරුවෝ අවුරුදු ගාණක් මේ වෙනුවෙන් දුක් විඳපු දරුවන්ට සාධාරණ විසඳුමකට යන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා කියලා අපි හිතනවා. මේකෙන් පස්සෙත් කෑ ගහන කීප දෙනෙක් ඉඳි මේකෙන් පස්සෙත් වෙන වෙන තැනකට අරගෙන යන උත්සාහ කරයි. අපි හිතනවා මීට වඩා වෙන්න පුළුවන් විසඳුමක් නැහැ. ඒක අපි කියනවා මේ රටේ ප්‍රශ්න හරි විදියට විසඳන්න පුළුවන් හරි නිර්මාණකරුවන් අතර යන්න අවශ්‍යයි. මේක වෙන වෙන විදියට අතේ තියාගෙන උත්තර හොයන්න ගියා නම් මේක මේ ආණ්ඩු ඉවර වෙනකන් මේක අපේ ආණ්ඩු කාල සීමාවේදී විසඳන්න බැරි වෙන ප්‍රශ්නයක් වෙන්න තිබ්බා. ඒ නිසා ගරු මූලාසනාරණු මන්ත්‍රීතුමනි එක දෙයක් කියනවා මේ විශ්වවිද්‍යාල මේ ගැටලුවට උත්තර හෙව්වා වගේම අපිට මෙතනින් ඔබට හිතන්න වෙනවා පෞද්ගල විශ්වවිද්‍යාල මේ රටේ ආරම්භ කරන්නේ නැහැ කියන මතය සමස්ත රට තුරට යන්න දෙන්න බෑ. මේක මේ රට අපි ඉස්සරහට යනවනම් නිර්මාණශීලීව මේකට වැඩසටහනක් තියෙන්න ඕන. අපි දන්නවා ගරු ඇමතුමා ගාව ඒක තියෙන්න ඕන. මෙරටේ පෞද්ගල විශ්වවිද්‍යාල ඇති වෙන්න ඕන. ඒකට ප්‍රමිතියක් තියෙන්න ඕන. ඒ වගේම මේකේ මුදල් තියෙන හෝ නැති ඕන කෙනෙකුට ජාතික විශ්වවිද්‍යාලයට යන්න බැරි නම් ඒ අවම සුසුකම සපුරලා පෞද්ගලික විශ්වවිද්‍යාලයක ගිහිල්ලා අධ්‍යාපන ලැබීමේ නිදහස තියෙන්න ඕන. එහෙම නැත්නම් තමයි මේ රටේ දරුවන්ට පාඩු
වෙන්නේ.
ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ මාර්ගවීර නොවන විදියට ප්‍රතිපත්තිමය කරුණු කාරණා එකතු කරගෙන මේවා නියාමනය කරන්න පුළුවන් ආයතනයක් මේ රටේ වෛද්‍ය ශිෂ්‍යය විතරක් නෙමෙයි සෑම උපාධි පාඨමාලාවකම ඉන්න දරුවට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් ඒ නියාමනයක් සහිත ආයතනයක් නිර්මාණය කිරීමේ වක්කින් මම හිතන්නේ අපේ ගරු ඇමතුමා අරගෙන කටයුතු කරයි. ඒ නිසා අවසාන වශයෙන් කියනවා අපි විශ්වාස කරනවා මේ කරුණ කාරණා වෙනුවෙන් අපේ ගරු ඇමතුමා උපරිමයෙන් කටයුතු කරා. එතුමාට පළපුරුද්ද තියෙන ජේෂ්ඨ අමාත්‍යවරයෙක් විදිහට මේ රටේ මේ ප්‍රශ්නේ විසඳුවට ඔබතුමාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මෙතනින් එහාට අපේ දරුවන්ට ඉගෙන ගැනීමේ අවශ්‍ය පරිසර නිර්මාණ කිරීමේ වගකීමත් ඔබතුමා ගාව තිනෝ ඒ වෙනුවෙන් කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5යි.
ඊට
ප්‍රථම ගරු තුසිතා විජේමාන මන්ත්‍රීතුමිය මූලාසනයට පැමිණෙනවා.
සභාපතිතුමිය ඔබතුමිය අසුන් ගන්න මොහොතේ සිට වෙලාව බලන්න කියලා ඉල්ලා සිටිනවා. මේම විවාදය සම්බන්ධව කෙටි වෙලාවක් ලැබිලා තියෙන නිසා මා මුලින්ම මෙතුමාගෙන් දැනගන්න කැමැතියි. ඔබතුමා ඉදිරිපත් කළ සංශෝධන අනුව සයිටම් වෛද්‍ය පීඨයේ ක්‍රියාත්මක වීම අවසන් වීම කියන සංශෝධන ඉදිරිපත් කළ තිබෙනවා. ඒ තිබෙනවා නිශ්චිතව සඳහන් පරිදි ශිෂ්‍යයන් අන්තර්ග්‍රහණය කිරීම සම්පූර්ණ කරනු ලැබුව වහාම සයිටම් වෛද්‍ය උපීඨය MBBS උපාධිය ප්‍රදානය කිරීම සඳහා සුදුස්සෙකු වීම අවසන් විය යුතු අතර එය ක්‍රියාත්මක වීමද අවසන් විය යුතුයි කියලා. ගරු ඇමතුමනි ඔබතුමා දන්නවා සයිටම් එකේ ළමයි 900ක් පමණ ඉන්නවා බැචස් 15ක් පමණ ඉන්නවා. එතකොට මේ බැචස් 15 KDU එකට ගන්න කවද්ද? ඔබතුමාගේ අවස්ථාවේ උත්තර දෙන්න මට මේ වෙලාව මගෙන් ගන්න එපා මන්ත්‍රී සභාපතිතුමිය ඇමතුමාගෙන් ගන්න. මම කැමැති ඇමතුමා උත්තර දෙනවා නම් නමුත් වෙලාව නැති නිසා පළවෙනි ප්‍රශ්නේ ඒකයි මේ බැචලර්ස් 15 ගන්න KDU එක කුඩා වෛද්‍ය පීඨයක් අපි හිතනවා අවුරුදු 10ක්වත් ඇයි කියලා. ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලා සිටනවා අඩුම ගානේ ඔබතුමා දැන් සංශෝධනයට පුළුවන් නම් සංශෝධනයම තවත් එකතු කරන්න අද සිට කිසිම ආකාරයක නව බඳවා ගැනීම කිසිවක් කරන්න බෑ කියන එක. ඒක එහෙම නෑ. මොකද අමතුමා
මේ 2009 අදාළ දිනයයි 2017 දිනයයි ඒ අතරතුර ලියාපදිංචිය පමණමයි ගන්න කියලා මේකේ සඳහන්.
මොකද අවුරුදු 10ක කාලයක් ඇතුළතදී තමයි 10කෝ වැඩි කාලයක් යනවා. ඒ නිසා ඔබතුමාගේ කතාවේදී ඔබතුමා උත්තර දෙන්න මේ සයිටම් ආයතනය ප්‍රායෝගික වශයෙන් අහෝසි වෙන්නේ කවදද කියන්නේ. මොකද එහෙම නැති වුණොත් මේක වංචනික ක්‍රියාවක් බවට පත් වෙන්න පුළුවන්. ඇමතුරු වෙනස් වෙනවා, ඔබතුමත් වෙනස් වුණා. ඒ නිසා අප වෙනස් වෙන්න පුළුවන්. ඒ මොකද ඒක එක වෙලාව නැති නිසා විග්‍රහ කරන්න. දෙවෙනි කරුණ තමයි දැන් අපි යෝජනා කරන ඔබතුමාට ඔබතුමා දැන් මේ S3 තර්කයේ දිගටම මැති ඇමතුරු ගොඩක් කිව්වා. මම හිතන්නේ ඔබතුමාට ඒක තර්කයක් ලොකු තර්කයක් නැහැ. ඔබතුමා තර්ක කරන අපි දැකලා තියෙනවා. අපි ඔබතුමාට යෝජනා කරන්නේ ඔබතුමාට S3 කියන එක C2 S1 කියන එක පිළිගන්න බැරි නම් ඔබතුමා දාන්න රජයේ වෛද්‍ය පීඨවල බඳවා ගන්න අවම සුදුසුකම කියන එක දාන්න. මොකද නෑනේ.
ඇයි ඒ අදාළ කාල සීමාවේ S3 තමයි තිබුණේ.
නෑ
මං දිගට වෙයි නැත්තේ.
ගරු
අවුරුද්ද වෙනකම් මූලික සුදුසුකම S3.
ගරු ඇමතුමනි
මේ අවුරුද්ද තමයි වෙනස් වෙලා තියෙන්නේ.
ගරු ඇමතුමනි මම කියන්නේ මේකයි. මොකද අපිට තේරෙනවා මේ S3 මේක ප්‍රතිපත්තියක් වෙන. මේක ප්‍රතිපත්තියක් වුණාට පස්සේ වෛද්‍ය පීඨවලට ඔබතුමාලා මේ ප්‍රශ්නේදී මෙතරම් පසුගිය අවුරුදු 2030 මේකට දැඟලුවේ පෞද්ගලික අධ්‍යාපනය පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම වෙනුවෙන් ඔබතුමාලා මුළුමහත් කැපවී සිටිනවා. ඔබතුමාලා ගන්න ඔබතුමා දැන දෙකම මම දන්නේ. ඒ නිසා දැන් ඔබතුමා මම ඇත්තටම කනගාටු වෙනවා. මෙතන පැහැදිලි කන්ෆ්ලික්ට් ඔෆ්
බොහොම පැහැදිලිව කියුවා මේක ඇවිල්ලා මේ රටේ පොදුවේ බලපාන නීතියක් නෙවෙයි මේ ළමයි 980ට පමණක් සීමා වෙච්ච එක. නැතුව රජයේ තීරණයක් නෙවෙයි මෙඩිකල් කියන්නේ රජයේ වෛද්‍ය විද්‍යාලවලට ගන්න ප්‍රමිතිය මේක නෙවෙයි. මේ 980ට සීමා වෙලා කියලා මේ පනතේ පැහැදිලිවම සඳහන් කරලා
තියෙනවා. නමුත් මම ඔබතුමාගේ ඉල්ලාගෙන ඔබතුමා කතාවෙදී නෑ මම කිසිසේත්ම ගරු සභාපතිතුමා ඉතාම නිසි ගෞරවයතුව මගේ ගුරුවරයා මම ඔබතුමාට කියනවා ඔබතුමා මේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ඇමතිවරයා වශයෙන් මේ ප්‍රශ්නේ මැදිහත් වීම ඇත්තම සදාචාර විරෝධී. ඔබතුමා විශාල ජාත්‍යන්තර පාසල් ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක්. ඔබතුමා කටයුත්ත හරියට සමාන වෙන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ සහ අර්ජුන ලෝසිස්ගේ අනුදුනෝ වගේ. ඔබතුමා කරුණාකරලා මේ විවාදයට සම්බන්ධ වෙන්න එපා. ඒක ලැජ්ජයි. වේරුම ඇමතිතුමා ලැජ්ජයි. ඔයාගේ බිස්නස් එක වෙනුවෙන් ඔයාගේ තනතුර පාවිච්චි කරන්න එපා. ඒක කැතයි. ඒක කැතයි. කරුණාකරලා වාඩි වෙන්න. මගේ අවසාන. ඒ නිසා මට ඇමතිවරයා ඉන්න. ඇමතිවරයාගෙන් උත්තර දුන්නා නැති. මට කිසිදු විශ්වාසයක් නැහැ සල්ලි වලට අධ්‍යාපනය විකුණක් කරන අය ගැන. කැතයි තමන්ගේ තනතුර තමන්ගේ බිස්නස් එකට පාවිච්චි කරන එක ගැන. මේ ඇලෝසියස් කෙනෙක්, මේ අර්ජුන මහේන්ද්‍රන් කෙනෙක්. කැතයි.
ගරු මන්ත්‍රීතුමා.
අද ඉන්න ඕනේ සභාවට. අපි කෝප් එකේ ගරු සභාපතිතුමා
ඔබතුමා මං හිතන්නේ
කෝප් එකේ තීන්දුව කරන් තියෙනවා. කෝප් එකේ ඇමතිවරයාගේ විෂය එනකොට ඇමතිවරයා නැගිටලා යනවා. අඩු ගානේ නියෝජ කතානායක තිලංග සුමිත පාලම මහත්තුමා කැතයි ලැජ්ජයි වාඩි වෙන්න. මගේ කාලේ කන්න එපා. රට කෑමට කමන්න මගේ කාලේ කන්න එපා. හේසා ගරු අවසාන සභාපතිතුමනි මම ගරු සභාපතිතුමනි මට කියන්න තියෙන්නේ මේකේ
මම හිතන්නේ අපේ මන්තුමාට කාලේ දෙමු අපි පිළිතුරු කතාවේ පොයින්ට් ඔෆ්
මගේ වෙලාවෙන් අඩු කරන්න එපා. එතුමගේ වෙලාවෙන් අඩු කරන්න.
අද නමක් නැතුව ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න නැගිට්ටම රාජා මාත්‍රය ඇදිර තමුන්නාංශ වගේ අපහාස කරනවා නම් තමුන්නාංශ කරුණාකරලා ඉල්ලාස් කරගන්න.
මම ඉල්ලාස් කරගන්නේ.
ඔව්.
ඔබතුමා මාව හම්බෙන්නත් ආවා. ඔබතුමා මාව හම්බෙන්නත් ආවා. ඔබතුමාගේ ලයිසියම් එකේ ප්‍රශ්න වලට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉන්නකොට මම ඒ නිසා මම දන්නවා ඔබතුමා කවුද කියලා. මගේ ගුරුතුමා මට ෆිසික්ස් උගන්වලා තියෙනවා. ජනතා විමුක්තිනේ පක්ෂකාරයට ආවේ ඔබතුමා. ලයිසියම් එක කොට දාගන්න. මගෙන් අහගන්න එපා. හොඳද? ගරු ඇමතිතුමා මම පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි කියන්නේ. ඔබතුමා හිතලා බලන්න. ඔබතුමා මේ රටේ ප්‍රධාන අධ්‍යාපන වෙළෙන්දෙක්. ඔබතුමා සයිටම් එක වෙනුවෙන් පෙනී ඉන්න එක කැතයි. ඔබතුමා කර්මාන්ත කැමති නම් මට ප්‍රශ්නයක් නැහැ. කැතයි. ලැජ්ජයි. නින්දිතයි. ඔයිට වඩා හොඳයි වෙන රස්සාවක් හොයාගන්න.
වෙන රස්සාවක් හොයාගන්න.
ලැජ්ජයි. හරි සභාපතිතුමනි දැන් මගේ අවස්ථාව දෙන්න. ගරු සභාපතිතුමනි මට කියන්න තියෙන්නේ ගරු ඇමතිතුමාගෙන් මම අහන්නේ ඔබතුමාට සහතිකයක් දෙන්න පුළුවන්ද? ඔබතුමා වගකීමෙන් කිව්වේ නැහැ. මේ සයිටම් එකේ දැනට ඉන්න සිසුන්ගේ සම්පූර්ණ අධ්‍යාපන සුදුසුකම් ලංකාවේ උසස් පෙළ හරි නැතිනම් ඊට සමාන වෙනත් විභාග ප්‍රතිඵල හරි ලේකන ඔබතුමා පාර්ලිමේන්තුවට ලබා දෙනවද කියලා. මොකද ඒක අතිශය වැදගත් වෙනවා මේ ප්‍රශ්නේ. ඒ වගේම මා මේ අවස්ථාවේදී සභාගත කරනු ලබනවා ෆෙඩරේෂන් ඔෆ් ෆැකල්ටි ඔෆ් මෙඩිසින් ටීචර්ස් අද දිනේදී ඔබතුමාට යොමු කරන ලිපි ඔබතුමා ලැබිලා ඇති අපිටත් එක වෙලා තිබුණා. ඔවුන් එහෙදි ඉතා වැදගත් ප්‍රශ්න හතරක් අහනවා. මම හිතනවා ඔබතුමා ඇමතිවරයා වශයෙන් අනාගතයට හැමදාම ඇමති ඔයා ඇමතිකමේ ඉන්නේ නැති වෙයිනේ. ඉහළට යයි වෙනස් වෙයි. ඒ නිසා ඔබතුමා ඇමතිවරයා වශයෙන් මෙන්න මේ ප්‍රශ්න හතරට දෙන පිළිතුරු අඩු ගානේ හෑන්ඩ්ෂාට් කරලා තිබ්බොත් අපි හිතනවා අනාගතයේදී මේක වෙන වෙන වංගු දාලා අධ්‍යාපන වෙළෙන්දුයි කඩකාරියෝ මේක මංකොල්ල ගන්න
හදන
ස්ථායි. ඔබතුමියට අවස්ථාව ලබා දෙන්න.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා ඔබතුමාට තියෙනවා.
සභාපතිතුමිය ස්තුතියි. දැන් මේ විශේෂ විද්‍යාන පනත ඉතා වටිනා සම්මුතියක්, ඉතා අගනා විසඳුමක්, ඉතාමත්ම වටිනා නිරාකරණයක් හැටියට මේ ගැන කරුණු කිව්ව බව අපි ආගෙන හිටියා. නමුත් මේක වෙනුවෙන් කොච්චර මිලක් ගෙව්වාද ඒ කාරණයක් මේ වෙලා විස්තීපත් කරන්න ඕන. ශිෂ්‍යයින්ගේ ශිෂ්‍ය දින කීයක් විනාශ වුණාද, ආචාර්යවරුන්ගේ දින කීයක් විනාශ වුණාද, ලෙඩුන්ට ප්‍රතිකාර නොලැබී කොච්චර කාලයක් ගත වුණාද, මේවා නිසා නොයෙකුත් අපහසුතාවයන්ට හා විශාල හානියට ගොදුරු මේ සියලු දෙනා සිහිපත් කරගෙන මේ අගනා විසඳුම ඉබේම පාල වුණේ නැහැ. මෙන්න මේ අයගේ මේ දුක් වේදනා මැද, මේ අයගේ විඳ දරා ගැනීම මැද, මේ අයගේ පරිත්‍යාග මැද තමයි මේ විසඳුම කරා ඇවිත් තිබෙන්නේ. ඒක මගේ පළවෙනි කරුණ. දෙවනුව ආණ්ඩු, මම හිටපු ආණ්ඩුත් වෙන්න පුළුවන් මේ ආණ්ඩු. මම ආණ්ඩු කියලා කියන්නේ බහුවචනෙන්. ව්‍යාපාරික දොස්තරලත් එක්ක එකතු වෙලා නිදහස් අධ්‍යාපනය බිලිගන්න ගෙනාපු කුමන්ත්‍රණය තාවකාලිකව හරි අද පරාජය කළා තිබෙනවා. තාවකාලිකව හරි පරාජය කළා තියෙනවා. මේක සතුටක්. මේ සතුට බවත් මේ යම් ජයග්‍රහණයක් බවත් මම මැලි වෙන්නේ නැහැ පිළිගන්න. නමුත් මේ ගැන වගකිව යුතු රාජ්‍ය පාලකයනුත් ව්‍යාපාරිකයනුත් දීර්ඝ කාලයක් මේ අරගලය නිසා විනාශ වූ දරුවන්ගේ අධ්‍යාපනයත් රෝගීන්ගේ ප්‍රතිකාර ගැනීමත් ගැන රජය වන්දි ගෙවිය යුතුයි. මේ ව්‍යාපාරිකයන් වන්දි ගෙවිය යුතුයි. අවම වශයෙන් ඔවුන්ට තමන්ගේ කනගාටුව පළකිරීමක්වත් කිරීම සදාචාර වශයෙන් යුතුකමක්. දැන් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳ ප්‍රශ්නය ආපු වෙලාවේ එදත් මට මතකයි, එදත් අපි සටනේ උදව්කාරී වැටී හිටියා. හැබැයි එදා නම් ඒ සටන වෙනුවෙන් බෙල්ල දීගෙන වැඩ කරපු දොස්තර සංගම්වල නායකයෝ අද කණපිට ගහලා, ඒගොල්ලන් අද පදේ මාරු කළා. අද ඒගොල්ලන්ගේ එදා සටන අද ඒගොල්ලන් අද වෙනකොට පාවදී. මේක ඉතිහාසයේ පළවෙනි වතාවට සිදුවෙන දෙයක් නෙමෙයි. නමුත් අපට තියෙන ප්‍රශ්නය උතුරු කොළඹ ඉඳලා සයිටම් දක්වා ආපු ගමන ජේ.ආර්. ජයවර්ධනගේ කාලයේ ඉඳලා අපි රනිල්ගේ කාලය දක්වා ආපු ගමනක් හැටියටයි මට පෙනියන්නේ. මේ කාලය තුළ නිදහස් අධ්‍යාපනය පුද්ගලිකකරණය කරලා ඒ සඳහා ඊට අවශ්‍ය දේශපාලනය අනුගමනය කරන ආණ්ඩු බලයක් තිබෙන තුරු මේ අරගලය ඉවර වෙන්නේ නැවත පුද්ගලිකරණයකට මේ රටේ නිදහස් අධ්‍යාපනය හරවන්න යනවා නම් එතන අරගලයක් මතුවේ. දැන් අපිට කිව්වා මේ සයිටම් එකේ ප්‍රමිතියයි ප්‍රශ්නය තිබුණේ. නිසි ප්‍රමිතිය ඇති කිරීමයි ආණ්ඩුවේ අපේක්ෂාව වී තිබෙන්නේ. දැන් අපි කල්පනා කරනවා ඊට වඩා දෙයක් මේ රටේ ශිෂ්‍ය අරගලය තුළින් ප්‍රකාශ වෙනවා. ඒ තමයි කරුණාකරලා ඉසෙස්කෝ අනුව හැමෝම ඒ විද්‍යාපීඨවලට බඳව ගන්න, ඒ විශ්වවිද්‍යාලවලට බඳව ගන්න. ඒවා පුද්ගලික විශ්වවිද්‍යාල වුණත් කමක් නැහැ, ඒවා රජයේ විශ්වවිද්‍යාල වුණත් කමක් නැහැ, ඉසෙස්කෝ අනුව බඳව ගන්න. ඒ බඳව ගැනීමේදී යම් අයට පුද්ගලික විශ්වවිද්‍යාලවලට මුදල් ගෙවන්න පුළුවන් නම් ඒ අයගේ උපුතේ. නමුත් මේ බඳවා ගැනීමේදී අඩු ලකුණු ලබන අයට මිල මුදල්වල ශක්තිය උඩ ඒ උපාධි ලබා ගැනීමට පුද්ගලික නමින් තිබෙන විශ්වවිද්‍යාලවල ඉඩ පාසුකම් සලසා දීවීම මේ රටේ මහා බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මොකද මේ රටේ ඉන්න විශාල ශිෂ්‍ය සංඛ්‍යාව අතරින් ඔවුන් කියනවා අපටත් ඕන මේ අධ්‍යාපනය ලබන්න.
ඔබතුමාට තව විනාඩි පමණ කාලයක් තියෙනවා.
ඒ අධ්‍යාපනය ලබන්න අපිට තියෙන අයිතිය අපිට නැති වෙනවා නම් අපේ අතේ මුදල් නැහැ කියලා එහෙනම් මේ සමාජය කඩා ඉරා දාන්න ඕන. ඒක තමයි ඉබේම මතුවෙන කාරණේ. අපිට ඉගෙන ගන්න ඕන, ඉගෙන ගන්න අපිට හැකියාව තියෙනවා. මෙන්න අපේ ස්කෝ එක. නමුත් අපිට සල්ලි නැහැ. ඒ නිසා අපි බැහැරවිය යුතුයි කියලා මේ සමාජය කියනවා නම් මේ සමාජය කීතු කීතු වලට ඉරා දමන විරෝධයක් හා වෛරයක් මේ නිසා මතුවෙනවා. මම මේ කියන්නේ මේ රටේ සම්ප්‍රදාය අනු. මම ඉවර කරන්න යන්නේ සභාපතිතුමිය. වින්දිතයන් කිව්ව හැමෝම පැත්තෙන් ඉන්නේ නැහැ. එක පැත්තකින් ඉන්නවා වින්දිතයන්, තවත් පැත්තකින් ඉන්නවා දුෂ්ටයන්. ඒ වගේම ඉංග්‍රීසි ඇම්බියුලන්ස්, අනිත් පැත්තෙන් ඉන්නවා වික්ටිම්ස්. මේ කාරණය අපි හරියට බේරගත යුතුයි. ඊළඟට රජයේ විශ්වවිද්‍යාලවල තත්ත්වය පහළ වැටලා කිව්වා. පුද්ගලික විශ්වවිද්‍යාලවල තත්ත්වය දැන් ඉහළ නැගලා තියෙනවායි කිව්වා. අනේ කාගේද මේකේ වරද? කවුද මේකට වගකිව යුත්තේ? පාලකයෝ හැර මොන ආණ්ඩු කාලෙත්, කොයි ආණ්ඩු කාලෙත් මේවා පාලනය කරපු පාලකයෝ හැර මේ ගැන වගකිව යුත්තේ කවුද? ඉතින් එහෙනම් මේවා කාටද කියන්නේ? ඒ නිසා අපි අපිටම කියාගන්න එකත් වරදක් නෙමෙයි.
ගරු මන්ත්‍රීතුමා, කාලය අවසානයි.
ඉවර ගන්නවා. මම අවසානයේ කොතලාවල විශ්වවිද්‍යාල පීඨය විශ්වවිද්‍යාලය ගැන දැන් මේකට ළමයි ඇතුළත් කරගන්නේ මේ විශේෂ විද්‍යාන පනත අනුව මේ විදියටයි කියලා පැහැදිලි කළා. ඒක අපිට තේරෙනවා. නමුත් තියෙනවා S3 ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම අර වෛද්‍ය සභාවේ අධීක්ෂණය තියෙනවාද කියන එකේ ප්‍රශ්නය ගම්‍ය වෙනවයි කියලා අපේ ඇමතුමා කියලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒවා එහෙම තියෙද්දි අපි හැම මේ ඇතුළත් කරගන්නේ කොහොමද? මේ ශිෂ්‍යෝ නෙමෙයි, සාමාන්‍ය කොයි ඉසෙස්කෝ එකක් උඩද? එහෙම නැත්තම් මොන නිර්ණායකයක් උඩද? කොහොමද අපි එක විනිවිද දකින්නේ? ඔන්ලයින් ඉල්ලන්න, ඔන්ලයින් තෝරගන්නවා. අපි දන්නේ කොහොමද අපි තිබිය යුතුව තිබුණු සුදුසුකම මොකද්ද? ඒක අපිට තිබුණාද නැද්ද? ඒක තිබෙද්දිත් අපි ඇතුළත් කරගත්තේ නැද්ද? මේවා දැනගන්න විදිහක් නැහැ. ඒ නිසා තමයි තමුන්නාසේලා ගේන්න ලෑස්ති කරන ඔය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල
අනත
කරුණාකරලා අකුල ගන්න. මොකද ඒක ගෙනවොත් තවත් ගිනිමැලයක් තමුන්නාසේලා පත්තු කරන බව මතක තියාගන්න කියමින් මගේ වචනයම කරනවා. මේ වෙනුවෙන් සටන් කරපු සියලු දෙනාට අපගේ උපහාරය මේ වෙලාවේ දක්වා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට වඩුවේ සුරේෂ් මන්ත්‍රීතුමාට විනාඩි 7ක කාලයක්
ඔබතුමා. සභේ තලමේ දාංගේ නඩත්ති කොටරකන්ද ගෞරව උරුපිනි අවර්களே, இன்று சர் ஜோன் கொத்தலாவல பாதுகாப்பு பல்கலைக்கழகம் சம்பந்தமான விசேட ஏற்பாடுகள் சட்டமூலத்தின் கொள்நிலையிலே மலை மக்களுடைய பிரதிநிதி என்ற வகையிலே எனக்கும் ஒரு சில வார்த்தைகள் இங்கு பேசக்கிறதை பற்றி நான் மகிழ்ச்சி அடைகின்றேன். விசேடமாக கௌரவ விஜயதாச ராஜபக்ஷ உயர்கல்வி அமைச்சராகிய பிறகு அவருடைய காலகட்டத்திலே இந்த சைட்டம் பிரச்சனைக்கு ஒரு தீர்வு காண்பதற்கு இங்கு அவர் எடுத்திருக்கின்ற முயற்சியை நான் வரவேற்கின்றேன். அத்தோடு கல்வி உயர்கல்வி ஓவர்சைட் கமிட்டியினுடைய தலைவென்ற வகையில் என்னுடைய பாராட்டுகளையும் அவருக்கு தெரிவித்துக் கொள்கின்றேன். இது பல வருட காலமாக இந்த சைட்டம் பிரச்சனை சம்பந்தமாக இந்த நாட்டிலே ஒரு பாரிய ஒரு பூகம்பம் ஏற்பட்டிருந்தது. இதன் காரணத்தினால் ஏனைய சுமூகமான கல்வி நடவடிக்கைகள் பாதிக்கப்பட்டதையும் நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். அதற்கு ஒரு முடிவாக எடுத்திருக்கப்பட்டிருக்கின்ற தீர்மானங்கள் உண்மைக்குமே வரவேற்கத்தக்கதாக இருந்த போதிலும் கூட மலையகத்தை பொறுத்தவரையிலே இந்த சந்தர்ப்பத்திலே கல்வி சம்பந்தப்பட்ட விடயம் என்பதால் மேலும் சில விடயங்களை இங்கு நான் கூறி வைக்க விரும்புகின்றேன். விசேடமாக ஊவா மாகாணத்திலே கல்வி பொதுத்துறை உயர்தர விஞ்ஞான கணித பாடத்திற்குரிய ஆசிரியர் பற்றாக்குறை சம்பந்தமாக இந்த பாராளுமன்றத்திலே பலமுறை நான் பேசியிருக்கின்றேன். இது சம்பந்தப்பட்ட அமைச்சருடன் பேசி பெற்றிருக்கிறேன். கௌரவ பிரதமருடைய கவனத்திற்கும் கொண்டிருக்கின்றேன். இன்று பல்கலைக்கழகம் தனியார் பல்கலைக்கழகத்துடைய பிரச்சனை தீர்ப்பதற்கு இந்த பாராளுமன்றம் எவ்வாறு நடவடிக்கை எடுக்கின்றதோ அதேபோன்று மலையக மக்களுடைய தமிழ் பேசும் மாணவர்களுடைய உயர்கல்வியை மேம்படுத்துவதற்கு கல்வி பொறுத்தர உயர்தரத்தினுடைய விஞ்ஞான கணித ஆசிரிய பற்றாக்குறை நிவர்த்தி செய்வதற்கும் இந்த பாராளுமன்றமும் அது சார்ந்த அமைச்சர்களும் நடவடிக்கை எடுக்க வேண்டும். இல்லையா விரைவில் ஊவா மாகாணத்தை சார்ந்த மலையக கல்வி பொறுத்தர உயர்தர விஞ்ஞான மற்றும் கணித சம்பந்தப்பட்ட மாணவர்களும் வீதிக்கு இறங்க வேண்டிய ஒரு நிலைமை ஏற்படும் என்பதையும் இந்த சபையில் நான் கூறி வைக்க விரும்புகின்றேன். அது மட்டுமல்ல, பிரின்சிபல்ஸ் அதிபர்கள் பெர்ஃபார்ம் பிரின்சிபல் என்று கூறப்படுகின்ற அதிபர் தரமற்ற அதிபர்கள் பல வருட காலமாக பல தசாப்த காலமாக பாடசாலையில் கொண்டு நடத்தியவர்கள் இன்று வீதிக்கு இறங்க வேண்டிய ஒரு நிலைமை ஏற்பட்டிருக்கின்றது. மதுரை பிரதேசத்திலே விஷயமாக பசறை போன்ற பிரதேசத்தினுடைய அந்த பெர்ஃபார்ம் பிரின்சிபல் என்கின்றவர்கள் இன்று தன்னுடைய சேவையிலிருந்து விலகி நிற்கின்றார்கள். அவர்களுக்குரிய பதவியினுடைய அந்த அதிபர் தரம் வழங்கப்படாத காரணம். ஆகவே ஏற்கனவே இது எனக்கு ஞாபகம் இருக்கின்றது, கௌரவ டிபி விஜயதுங்க ஜனாதிபதி அவர்கள் அமைச்சரவை பத்திரம் மூலமாக அவர்களுக்கு அதிபர் பதவி வழங்கி பிரச்சனையை தீர்த்து வைத்திருந்தார். ஆகவே பல வருட காலமாக அன்று அதிபர் தரம் இல்லாது எந்தவிதமான வளங்களும் இல்லாது பாடசாலைகளை கொண்டு நடத்திய மலையகத்தை சார்ந்த பெருந்தோட்டத்தை சார்ந்த விஷயமாக அந்த ஆசிரியர்கள் அதிபர் பதவியை நடத்தி வந்த பதிலதிபர்களாக செயற்பட்டு வந்த அந்த அதிபர்களுக்குரிய நியமனங்களை அமைச்சர் அங்கீகாரம் மூலமாக வழங்கப்பட வேண்டிய சூழ்நிலை ஏற்படுத்த வேண்டும் என்பது என்னுடைய ஒரு கருத்தாக இந்த உயர் சபையிலே நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். ஆகவே இது மட்டுமல்லாது மலையக கல்வியிலே ஆக கூடுதலான மாணவர்கள் திறமை இருந்தும் பல்கலைக்கழகத்துக்கு தெரிவு செய்யக்கூடிய வாய்ப்புகள் இருந்தும் உரிய ஆசிரிய பற்றாக்குறையை சரியான முறையிலே மாறி மாறி வந்த அரசாங்கங்கள் நிவர்த்தி செய்யாத காரணத்தினால் மலையக மாணவர்கள் பாதிப்புக்குள்ளாகி இருக்கின்றார்கள். இன்று அதிபர்கள் பெர்ஃபார்ம் பிரின்சிபல் அதிபர்களும் அங்கு பாதிப்புக்குள்ளாகி இருக்கின்றார்கள். ஆகவே ஆசிரியர்கள் அதிபர்கள் மாணவர்கள் என்று முழுமையான மலையக கல்வி சமூகமே அங்கு பாதிப்படைந்திருக்கின்றது. அவைகளை நிவர்த்தி செய்ய வேண்டும். எனக்கு தெரியாது அமைச்சர்கள் படிச்சிருக்காங்களோ படிக்கலையோ தெரியாது. அமைச்சர்கள் சில பேர் கடித பாடம் ஃபெயில் போல எனக்கு விளங்குது சில விஷயங்கள் பார்க்கும்போது. ஆனால் மலையகத்தை சார்ந்த பெருந்தோட்ட சார்ந்த மாணவர்கள் தோட்டத்தொழிலாளர் பிள்ளைகள் இன்றைக்கு படிச்சிருக்கிறாங்க, அவங்களுக்கு சிறந்த பெருமேர்கள் இருக்குது. ஆகவே அவர்களுடைய கல்வியை மேம்படுத்துவதற்கு ஒரு பாராளுமன்ற உறுப்பினர் வகையிலே மிக முழுமையாக ஆணித்தரமாக நான் கூறி வைக்க விரும்புகின்றேன். இந்த அரசாங்கமும் ஜனாதிபதியும் பிரதமரையும் அதற்குரிய அமைச்சர்களும் அதற்குரிய நடவடிக்கை எடுக்க வேண்டும். மலையத்துக்கென தனியான பல்கலைக்கழகத்தை உருவாக்கப்பட வேண்டும். தனியான பல்கலைக்கழகம் உருவாக்கப்படுகிறோம் என்று நாளபிட்டிய கொத்மலை கெட்டபுலா பகுதியிலே குழப்பத்தை தோட்டத்தை காணி ஒதுக்கப்பட்டது. அந்த காணி ஒதுக்கப்பட்டு இன்று பல வருட காலமாக காணாகி இருக்கின்றது. ஆகவே மலையகத்தினுடைய தனியான பல்கலைக்கழகம் எங்கே? அங்கு உயர்கல்விக்குரிய ஆசிரியர் பற்றாக்குறை இருக்கின்றது. மாணவர்கள் அங்கு பாதிக்கப்பட்டிருக்கின்றார்கள். மலையத்துக்கான தனியான பல்கலைக்கழகம் இல்லை. ஆகவே எனக்கு நம்பிக்கை இருக்கின்றது, கௌரவ விஜயதாச ராஜபக்ச அமைச்சர் மீது நம்பிக்கை இருக்கின்றது, மலையத்துக்கான தனியான பல்கலைக்கழகத்தை உருவாக்குவதற்கு புதிதாக நியமிக்கப்பட்ட உயர்கல்வி அமைச்சர் அவர்கள் முனிவான பங்களிப்பை வழங்குவார் என நான் எதிர்பார்க்கின்றோம். ஆகவே இன்னும் ஒன்றை வட காலமே இருக்கின்றது. இந்த காலம் இந்த பாராளுமன்ற காலம் முடிவடைவதற்கு அதற்கு முன்பதாவது தொடர்ந்து ஏமாத்துற மாதிரி இப்போ ஏமாத்தாம மலையக மக்களுடைய கல்விக்கு வித்திட வேண்டும், அதற்கு அனைவரும் ஒத்துழைக்க வேண்டும் என கேட்டுக்கொண்டு என்னுடைய உரையை முடித்துக் கொள்கின்றேன். நன்றி.
Thank you.